එක එක බොහෝ වේලා පෙන්නනවා, බොහෝ වේ එක එක වේලා පෙන්නනවා. බිත්ති පර්වත ප්‍රාකාර ASCII යනවා එනවා. ඒ වගේ මහ පොළවේ ජලයේ කිමිදලා මහ පොළවේ කිමිදෙනවා. වෙන පැත්තකින් මතු වෙනවා. ජල මතු වීලා ගමන් කරනවා. ඒ වගේම දික්කලාතක් වකලසෙන් බබලෝට ගිහිලා එනවා. මේ වගේ නානා ප්‍රකාර මනෝමය ඉදිරි ප්‍රතිහාරය පෙන්වන්නත් පුළුවන්. එහෙම ශක්තියකුත් තියෙනවා. ආකාශයට නැගිලා යනවා. මේ මේ ආදි වශයෙන් තියෙනවා තියෙනවා. හැබැයි ඒවට මේ බුද්ධ ශාසනයේ තිබෙන්නේ මේ ධාන ඉර්ධිය කරනවා පමණක් නෙමෙයි. තවත් ක්‍රම තියෙනවා. මන්ත්‍ර කරුවන්ට මන්ත්‍ර බල වලින් ඕක කරන්න පුළුවන්කමක් තියෙනවා. විද්‍යාකාරයේ විද්‍යාව වශයෙන් පෙන්නන ඉර්ධි බල වලටත් ඔහොම යා පෙන්නනවා. ඇති හැටියට පෙන්නවා නැති ඒවා. එහෙමත් ඇලා තියෙනවා. මේවා දකින්න සාමාන්‍ය මිනිසෙයා මේ ධර්මයේ නිගරු කරන්න පටන් ගන්නවා. ඕකට ප්‍රාතිහාර්ය බලයක් ඕනේ නැහැ. මේ කසි මේ අරකු බීලා අපිත් මේ කරන්නේ. ඒ වගේ මත්පැන් බීලා මේ විදිහට කටයුතු කරන අපිට පුළුවන් ඒවා කරන්න. ඕක මහ ලොකු දෙයක්. මෙන්න මේ බඳු අපවාදයක් කෙරුවොත් එහේ මේක මහා අපරාධයක් වෙනවා. මේ ශාසනයේ ඉදියෙන් කරන්නේ එහෙම ඒවා කරලා නෙමෙයි. ඒ ශාසන ගුණයෙන්ම මතුවෙච්ච ශක්තියක් තමයි. ඒ වුණාට ලෝකයා මෙහෙම නිගරු කරන තැන් තියෙන වෙනින් හේතු වලින් ගා කරන්න පුළුවන් නිසා. ඒසයි ඒ දේශනා ඒක අනුමත කරන්නේ නැති එකයි. ලෝකයාට නිගරුවක් මිසක් වෙන යහපතක් වෙන්නේ නැහැ. ඒසයි මම ඒවා කරවන්නේ නැත්තේ. උපයි කිවි එකට. එතකොට යම් කෙනෙකුට පුළුවන් අනුගේ හිත කියන්නේ. ඔබ මෙහෙම එකක් හිතනවා. ඔබේ නම මේකයි. ඔබේ ගෝත්‍රය මේකයි. ඔබේ ගම මේකයි. මෙහෙම එයාගේ දිහා බලලා එයාගේ ස්වභාවයෙන් කියන්න පුළුවන් ඉතර ඉර්ධි බලයක් තියෙනවා. ඒකට කීය හැකි. හැබැයි ඒකෙන් වාගේම නොයෙක් නැකත් ශාස්ත්‍ර නිවිද ශාස්ත්‍ර මෙහෙම ක්‍රම තිබුණා. තියෙනවා. ඒ වෙනුත් එහෙම කීය හැකි. අමනුෂ්‍යයෙන් අහලා කියන්න පුළුවන් ක්‍රම තියෙනවා. භූතයෙන් කතා කරලා අහන්න පුළුවන් ඒවා තියෙනවා. මෙහෙම ක්‍රම තියෙනවා. සාමාන්‍ය දුසිල් මිනිස්සුයෝ ඒවෙන් ඒකට ඉදු කරලා ඕක කරන්න අපිට පුළුවන් කියලා. ඒ සම වෙනවා. සමේලා කතා කරනවා. ඒතර පැහැදිලා ඉන්න ලෝකයට පවා මේ ආර්යයන් කෙනෙක් කලකිරීමක් ඇති වෙනවා. මේවලු මේ ඇයිද කරන්න පුළුවන්ද? ඒගොල්ලන් පුළුවන් කර්මයක් කරනවා කියලා මෙහෙම බොරු කියනවා කියලා වැරදියේ මුලාවටපත් වෙනවා. මෙන්න මේකේ මහ විනාශයක් වෙනවා. ඒසා ඒක සූසුද කියලා ඔබම හිතලා බලන්න. හැබැයි එක ප්‍රතිහාරයක් තියෙනවා. මෙන්න මේ දේශනාව. මේ දේශනාව නම් කවදාවත් කරන්න පුළුවන්කම නැමේ මේ චතුරාර්ය සත්‍ය මතු කරලා දෙන දේශනාව කිසිම පුද්ගලයෙකුට කිසිම වන්නා වූ මායා බලයකින්වත් කිසිම මන්ත්‍ර බලයකින්වත් මනෝ බලය කියලා තුන කෙනෙකුට කරන්න බැ මේ ආර්ය විනී ආර්ය සාවකුට පමණයි පුළුවන්. දැන් මෙන්න මේ ඉර්ධිය මම අනුමත කරලා තියෙනවා. දැන් ඔබම නිගමනය කරලා බලන්න ඔබම කියන්නේ මේ ඉර්ධි බල තුනේ කොහොමද වටින්නේ? ඉතින් අන්තිමට ඒ මනුස්සයා පිළිගත්තා. ඒකාන්තියම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පුරු ගන්නවා කරන්නා වූ දේශනාවක් ඇද්ද? නිවන් අවබෝධ කරන්න හේතුකාරී දේශනාවක් ඇද්ද? ඒ ශ්‍රේෂ්ඨ වන්නා වූ දේශනාවම සාත්‍යහාර ලැතිනේ වටිනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ දත් තිබුණා. ඒ ඉරිදි බල ගැන කියනොට වැඩක් ඇතිලියක් හැටියට ගණන් ගත්තේ නැති කාලයක් තිබුණා. අන්‍යයන්ට පවත් ගන්න බැරි යමක මහා ප්‍රාතිහාර්යයන් විහෙද ඉරිදි බල. බුදුපියාණන්ගේ පහු කාලෙත් වෙන්නේ. ඊට සුසු අවස්ථාවල. ඒක අනික් කෙනෙකුට යන්ත්‍ර මන්ත්‍රයකින් කරන්නවත් බෑ. විද්‍යාවෙන් කරන්නවත් බෑ. එහෙම දෙයක්. ඉතින් ඒකයි කිව්වේ ඒ කාල සීමාවල් වලදී පෙරප වැඩ පිළිවෙල. අද වුණත් ඉතින් ඒ වගේ ඉන්න ඇයට එහෙම බල තිබුණොත් මේ මුලා ලෝකයාගේ මැජික් වෙන්නීමට නම් කරන්නේ නැහැ. නමුත් ලෝකයාට යහපත හේතුකාරකයක් දැක්කොත් නොකරී කියලා කියනවත් එහෙම අවස්ථාවක් තියෙන්න පුළුවන්. එහෙම තිබිලා තියෙනවා වංශ කතාවල සඳහා වෙනවා. මොග්ගලී පුත්‍ර සිස මහ රහතන් වහන්සේ අර මහ පොළොව කම්පා කරලා බින්නවා කියන කතාවල් තියෙනවා. ඌ වගේ අවස්ථා තව හුඟක් මෙහා කාලේ කතා තියෙනවා. ඒ බුදුන් වහන්සේ වැඩ හිටපු කාලේ චිත්ත කියන ගහපති ප්‍රාතිහාර්ය පෙන්නපු කතා තියෙනවා. ගියවක් තියෙනවා හැමෝම. ගිය ප්‍රාතිහාර්ය කියන දේවල් නිවන් මඟ නෙමෙයි. හැබැයි ඉතින් මේ වගේ කාලේ කියලා සමහරලාට ඒක හුඟක් වැදගත්කමක් වෙන්න පුළුවන්. එදා නැතුවට. බුදු පියාණන් වහන්සේදී ආරම්භක කාලේදී සාමාන්‍ය නෙමෙයි සාමාන්‍යයට කරන්න බැරි විදේශ දේවල් එහෙම කරලා ඌවිල් කාසේ පාදී දමනය කරපු දැන්වල ප්‍රාතිහාර්ය 300 ගණන් පෙළ හැම තීරබව පෙන්නලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල් මේ කාලෙත් බලපුවා මේ කාලේ අර මන්ත්‍ර විද්‍යාව කරන්න පුළුවන් අයත් නේ විද්‍යාවෙන් කරන්න පුළුවන් අයත් නේ. අන්න ඒ නිසා මේ කාලේ යමක් කරලා පින්නොත් මේ ශාසනයේ බොහෝ කොට නැමු ඇති වෙන්න විශ්වාස කරන හේතු වාසනාවක් තියෙන බව පේනවා. කවදා හරි ඉබඳු වාසනාවක් ඒක ලෝකයේ යහපතක් වෙනවා මිසකේ තමන්ට ලොකුමද නෙමෙයි. ඒක තමන්ට එතෙන්ට ආවට පස්සේ තමන්ට විහෙතා විවේකී අග්‍රයි. හැබැයි ඌවර බහිනවයි කියන එක උන්වහන්සේලාටත් ඒක මහා මානසික වශයෙන් බලපුවාම උන්වහන්සේලාගේ නිදහතට බාධාවා. වැඩක් නැති කිස් මිනිස්සුන් පස්සේ දුවන වැඩ පිළිලක් වෙනවා. නොගැලපෙන්නොත් මේ ශාසනයේ කෑදර වෙනවා. ශාසන ධර්මයේ නිවන් දකින්න නෙමෙයි ප්‍රතිහාර කෑදර කමින් මහාන වෙනවා. ඊට පස්සේ කෑදර කමට හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ශාසනය දූෂ්‍ය කරනවා එතන ඉඳගෙන. දැන් මේ බුද්ධ ශාසනය ඔයදී ඉස්සරහට උනා. එබඳු උතුමන්ගේ උතුම් ප්‍රතිහාරය ඒ වගේ දැක්කහම ප්‍රතිහාර කෑදර කමටත් මහාන වෙච්චා හිටියා. නමුත් මේ කෑදර කම නිසාම කවදාවත් ඒවා ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට කරන්න බැරි වුණාට අර අවිද්‍යාව තෘෂ්ණාව දුර වෙලා නැති නිසා ශාසනයෙන් ලාභ ලබන මාර්ග කරගෙන මිනිස්සු හැමතිස්සෙම දෙනවා උපස්ථාන කරනවා. ඒවෙන් අයිති ප්‍රයෝජන ගත්තා. අන්න ඒවා මුල් කරගෙන තමයි ක්‍රමක්‍රමයෙන් මේ ශාසනය පිළිහිලා කියන්නේ. අද වුණත් ශාසනය නැගිරවලා ඉතින් අද ඉතින් ඒ කාලේ අනිත් පැත්තට ගහලා තියෙන මේ ශාසනයට සත්කාරය රැඩිය හම්බෙන්න බැනු. දැන් මොකද යම් කිසි ආකාරයක මොලයක් තියෙන මිනිස්සු ඉන්න නිසා ඒ මිනිස්සු අනුමත කරන්නේ ඒ බොරු පූජානවල අනුමත කරන්නේ බොරු කයිවාරු අනුමත කරන්නේ නැහැ. ඇත්ත මොකද්ද කියලා පරිශීලනය කරන හොයාගෙන යන කාලයක් නිසා දැන් ඉතින් සාසනීය ගොඩනගෙන කාලයක් බලන පත් වෙන බව ආයි ලකුණු පේනවා. බොහෝ මුදල් තියෙන අය බව සම්පත් අත්හැරලා දාලා ඒ වගේ බැහැපු අය ඉන්නවා. ඒ වගේම කාම ලෝකයේ කාම ජීවිත ගතන පුළුවන් තරුණ තරුණ පිරිස පවා ඒ ඔක්කොම පැත්තකට දාලා මේ සත්‍යයක් තියෙනවා ඒක හොයාගන්න ඕන කියලා ඉතින් බැහැපු අය අද හුඟක් ඉන්නවා. ඉතින් ඒක හරි වැදගත් දෙයක්. ගිරි කාලයේ සාසනීය නැගින්න හේතුවක් තියෙනවා කියන එක සාධකයක් අපේ. ඒ වගේම ඉතින් අපිට හිතන්න මුලව වැදගත් දෙයක් තමයි ධ්‍යානලාභී කියන එක අද බැලුවොත් එහෙම 30-40 අවුරුද්ද ඒ භාවනා කරලා හිටන් කිසිම ධ්‍යාන මාත්‍රයක් නැතුව ජීවන සමාජ මේ පැවිදි පිරිසක් ඉන්න මේ කාලේ මේ ගිහි ජීවිතය ගත කරන කොල්ලගුරුට වගේ අය පවා බලපුවා ප්‍රථම ධ්‍යානෙ දෙතිය ධ්‍යානෙ ඉන්නයි. ඊට එහා ගියා තියෙනවා. ඉතින් ඒකෙන් පේනවා ලොකු වෙනසක් ලෝකේ වෙනවා. විශාල පරිවර්තනයක්. ඒක දෙල්ලමක් එහෙම නෙමෙයි. ඔච්චර මහන්සිලා උත්සාහ කරලා හිටියත් සමහර ආත්මික සුණාන දෙන උන්හට ඇහුවොත් එහෙම. තාම කිසිම දෙයක් අපිට නැහැ. ඒක තමයි දෙන උත්තරේ. වංකව හැම ඒ උත්තරේ දෙනවා. බොරු කියන්නේ. ඒක ලොකු දෙයක්. වහලෙක් තමන් වහල් සේවයක් කරනකොට මෙන්න මෙහෙම දෙයක් එනවා. යම්කිසි ගෙදරක සේවකෙක් ඒ සේවය කරන වෙලාවේදී බාහිර කෙනෙක් බැලුවොත් එහෙම හොඳට පේනවා. මේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ අතුපතු ගාන්නේ සුද්ධ පවිත්‍ර කරන්නේ උයන්නේ පිහන්නේ ගමන් බිම යන්නේ අර ඉන්නේ සේවකයා. මේ ගෙදර අයිතිකාරයා වගේ පේන්නේ සේවකයා. අයිතිකාරයාවත් අයිතිකාරයාද කියලා හොයන්න බැරි වෙනවා. මොකද අයිතිකාරයා නෙමෙයි ගෙදර වැඩපොළ කරන්නේ ඔක්කොම කරන්නේ නිදහස්ව කරන් දිනන ඒ සේවකයා. නමුත් සේවකයා හැම වෙලෙම වැඩ කරන ගමන් බලනවා එක දෙයක්. කවද්ද මට නිමාඩුවක් හම්බෙන්නේ මෙතන යන්නේ? සේවකයා හැම කොච්චර වැඩ කළත් සේවකේ අන්තිමට හිතන එකක් තමයි හැම මොහොතකම හිතන එකක් තමයි මට විවේකයක් ලැබෙන්නේ කවද්ද? පොඩ්ඩක් නිදහස් වෙලා ඉඳලා ඉන්න. මගේ නිමාඩු දවස කවද්ද? එදා වෙනකන් එයා බල බල තමයි එයාගේ සේවය කරන්නේ. බලා ඉන්න ලෝකයාට මේක පේන්නේ. වැඩිලා හරියා සේවයෙන් අහකලා ගිය දවසේ ගිහ කරලා කියලා ආරංචියක් වුණා. ගිහිමියාට ආරංචිනවා අර සේවය කරන්න ආවෙ නැහැ එයා ඉන්නේ වෙන කොහෙවත්. එයාට ආරංචියක් එනවා ගිහ කරලා ගියා. අර සේවකයා අර ගෙදර නිතර වැඩ කරපු සේවකයාට ආරංචිනවා ගිහ කරලා ගියා. මේ කාර්ද කම්පණි. අයිතිකාරයාට සේවකයාට. යන්තම් ඇති මම හිතෙන මාය අහු වෙන්නේ කියලා යූ. මාතෝ එකනකට අහු වෙනවා මම හිතුවා ගෙදර ඉඳන මගෙත් හොඳ වෙලා තමයි මම පැන පිරා යවක උනේ. ඉන්නේ එහෙම එකක් කියන්න පුළුවන්. අයිතිකාරයා අපු අත ගහගෙන කෑ ගහනවා අපොච්චිය මගේ මෙච්චර වස්තුව තිබුණා මෙච්චර දේපල තිබුණා එක එක පැති දෙලා නමයි ගීවි ලගන්න අනික් අයට බැන බැන වටපිටාවිනු තීර්ථය උදා ඔතු දෙන්න ඇති ඕවා මෙයා කිය කියා දෙවි දෙවි තැවි තැවි දඟලන්නේ කවුද පොලිසිය ගාන දුවන්නේ කවුද ගිහිමිය සේවකයා පැත්ත වෙනල මම යන්තම් බේරුණා මමත් හිටියන මාත් කොටු වෙනවා ඔබට යන්තම් ඇති මං ඉදා ගෙදරනේ හිටියෙත් නෑනේ මම හම් බේරුණා කිය කියා ඒ සතුටු වෙනවා. දැන් ගිහි කරපියගේ වේදනාව තියෙන්නේ ගිහිමියාට. ගිහි වැඩ කරපු කෙනාට වේදනාවක් තිබුණේ නැහැ. මොකද හේතුව? ගෙදර ඔක්කොම වැඩ කළා තියා හිටියේ සේවකෙක් වශයෙන්. මේ ආර්ය විනී ආර්ය කටයුතු කරන කෙනෙක් සමාජයේ ශාරීරිය නැමැති ගෙට සමාජයේ හිත නැමැති සේවකයා පවත්වාගෙන යනවා. ශාරීරිය නැමැති ගේ පවත්වන සේවකයා තමන්ගේ හිත. ඉතින් මේ ශාරීරියේ නාවනෝ මේ ශාරීරියට කවනවා පොවනෝ ඇඳුම් පැළඳුම් දෙනවා, ඔක්කොමත් කරනවා. දිරක් හදනවා, බේත් දෙනවා, සේරම කරනවා. හැබැයි හිත මේකේ සේවකයෙක් හැටියට පැවැත්වුවා නම් මේක මැරෙන දවසට, කැඩෙන දවසට එයාට ප්‍රශ්නයක් නෑ. එයා නිදහසේ පැනහිල්ලේ මැරෙනවා. ආර්ය පුද්ගලයෝ කියන්නේ තමාගේ කය නැමැති ගෙට ඉන්න සේවකයෙක්, අයිතිකාරයෙක් නෙමෙයි. අර සේවකයන් ඇහුවොත් කොහොම බලයි, අරක තමයි අපේ ගියේ. එහෙමත් කියනවා. කොහෙද ඉන්නේ? මං ඉන්නේ ආහාර ගෙදර අරහේ. මේක තමයි අපි ඉන්නේ ගේ. එහෙම කියලාම කතා කරනවා. නමුත් එයා හිත දන්නවා. අපි ඉන්නේ ගේ කියලා මේක මගේ ගේ නෙමෙයි, මේක අනුගේ ගේ. මගේ ගේ නෙමෙයි මේක. මෙන්න මේ වගේ ආර්යයේ දැනගන්න ඕනේ ආර්ය ගුණය පත් වෙන ආර්යයන් දකින්න දෙයක් තමයි. ආර්ය මාර්ගයේ ඉන්න කෙනෙක් වටහා ගත යුතු දෙයක් තමයි. මේක මගේ කිව්වට කවදාවත් මගේ වෙන්නේ නැහැ. මේක මගේ පාලනේ යටතේ තියෙන එකක් නෙමෙයි. මේක හිමිකාරයෙක් ඉන්නවා. කවුද හිමිකාරයා? හටගත්තා නම් විපරිණාමයට පත් වෙලා විනාශ කර වීම කියන ධර්මතාවයක් තියෙනවා. අනිත් ධර්මතාවයේ සතු මේකයි. මේකයි ඒ ධර්මතාවයේ සතු. එනිසා මේක මම කියන විදිහට ජීවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මගේ පැවැත්මට පරිදි මේක තියෙන්නේ. හැබැයි මම මේකේ සේවකයෙක් නිසා කුමිනුට හොදන්න ඕනේ, සුද්ධ පවිත්‍රත් කරන්න ඕනේ. ඒ හේරවත් කරනවා. හැබැයි මම එකක් දන්නවා, මේක මගේ නෙමෙයි. නකාගෙද මේක ධර්මතාවය සතු දෙයක්. ඒ ධර්මතාවයේ ස්වභාවය ඇතුළේ හටගත්තන විපරිණාමයට පත් වෙලා වෙනසෙන එක. ඒ වගේම මගේ මේ ඉන්නේ අන්‍යයත්. ඒ ඇසුරු කරන තවත් ගෙවල් වල ඉන්න අය වාගේ. ඒක ගමක් වාගේ. තවත් ගෙදර තව තවත් අය ඉන්නවා. ඒගොල්ලන්ටත් අයිතිකාරයෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ අයිතිකාරයත් මම නෙමෙයි. හටගත්තන විපරිණාමයට පත් වෙලා වෙනසෙන වගේ ධර්මතාවයේ පොඩක් කරුව තමයි ඒ අය. එහෙනම් මමවත්, මම ගැනවත්, අනුන් ගැනවත් මම මොනවා කියන්නේ? කැඩෙන දාට කැඩි, බිඳෙන දාට බිඳෙයි, වැහැරෙන දාට වැහැරි, මැරෙන දාට මැරි. ඔන්න ඔය සේවයකෙක් හැටියට හිටියන්නේ. මේ ගේ කාගේද? මම මේ ගේ හිටියන්නේ. විපරිණාමයට පත් වෙලා වෙනසීමයි මේකේ උරුමකාරය. ඒ උරුමකාරයගේ වැඩපිළිවෙල නිසා කැඩෙන දාට මේකත් කැඩි. මේ කබල්ලෙන දාට කබල් වෙලායි. නැහැ වැහැරෙන දාට වැහැරි. මේ ගේ නැහෙන දාට නැහි. එතක මාර කරන්න පුළුවන් තියද යන කරනවා බැහැ නිකන් ඉන්න. හිමිකම වගේ නෙමෙයි. මේ වත්තේ හිමිකමත් ඒ වගේ. මේ රටේ හිමිකමත් ඒ වගේ. මෙන්න මෙහෙම ආර්යෝ හිතන නිසාම ආර්යයන්ට තමා ගැනවත්, තමාගේ පිරිස ගැනවත්, තමා ඉන්න ගේ ගැනවත්, තමා ඉන්න වත්ත ගැනවත්, තමා ඉන්න පරිසරය ගැනවත්, තමා ඉන්න හට ගැනවත්. ඔයින් එහාට දෙයක් නෑ. ආන් එදාට මේ මනස නිදහසෙලා සමාධියටපත් වෙනවා. යම් කෙනෙක් මේ මගේ රට, මේ මගේ ජාතිය, මේ මගේ ආගම, මේ ආදි වශයෙන් බදා ගන්න ගියොත් එයාගේ ආගමකුත් නැහැ, එයාගේ රටකුත් නැහැ, එයා මුලාවටපත් වෙනවා. ඒ මුලාව නිසාම ගැටිලා ගැටිලා මැරිලා යනවා. මැරිලා ගියම හතර අපාය. වෙන උරුමෙන්නේ දෙනක් ඇත්තේ නැහැ. අද බුදුදහමට ඔය ටික වෙලා තියෙනවා. මහණෙනි අර එළියට දාලා තියෙන දර කෑල්ල, එළිය වැහිලා තියෙන දර කෑල්ල. කවුරු හරි ඇවිදින් කැඩුවොත් ඔබලට මොකද හිතෙන්නේ? ගාමිණි මොනවා හිතන්නේද? ඒක අපි සතුයි කියලා ගන්න දෙයක් ඒක ඇත්තෙම නෑනේ. කවුරුත් අරන් ගියොත් මොකද හිතන්නේ? මෙතන හිතන් දෙයක් ඒක ඇත්තෙම නෑ. මහන්නේ ওই දර කෑල්ල වගේ තමන්ගේ කය ගැන හිතන්න පුළුවන් ඉච්චදාට. මගේ ශ්‍රාවක කතිය සම්පූර්ණයි. පුළුවන් නම් එන්නේ ටික කරන් උත්සාහ කරන්න. මේක කල්ලා දාලා ගියොත් අර දර කෑල්ල හිතුවේ හිතන්න පුළුවන් නම්. ඔහු මගේ නියම ශ්‍රාවකේ. පුළුවන් නම් අනිහ වෙන පුළුවන් තරම් උත්සාහ කරන්න. අනේ බුදුදහමේ දියුණුව එතනයි. එන හටක් ගැන මොනවද කතා කරන්නේ? හටම දාලා යනවා තමන් බේරෙන්නේ. පරිසරේ දාලා යනවා ලියුම දාපු පළියෙද? හිත හිටියොත්. ඔබේ පවුලව මරනවා කියලා ලියුමක් දැම්මොත් ඒකාන්තයෙන්ම කරයි කියලා හිතෙන එකක් කියලා නම් එහෙම විශාල සහිත නැති කතාව. අපි හිතමුකෝ කොටි කල් ලියා වගේ මේ පැත්තක සිංහල බෞල් ටිකක් ජීවත් වෙනු. මේ කාලේ හිටිය දන්නා වැඩේ විදිහට පත්වේ මොකද්ද කියන්නේ? නියුමක් දාලා ගියොත් හතියයි කල් දෙන්නේ, හතියක් ඇතුළත වහන් ඉවත් වී ඉති. නැත්නම් ජීවිත ඔක්කොම විවර කරනවා. ආයි බලන්නේ නැහැ. ආයි මගේ ප්‍රදේශයේ මගේ ඉඩම මෙච්චර කල් හලාගු ගියදොර එකක්වත් බැරිලක් නැහැ. වයෝ වරේ යන්නේ කියලා පැන දුවනවා. අපිට කිව්වොත් අපේ ඇඟිල්ල කුණු වෙනවා කියලා. මේකට ලක්ෂයක් ඕනේ මේ ඇඟිල්ල සිරුපදිරිය තුල ලබා දෙන්න කියලා. ලක්ෂයක් දෙන්න. ඇඟිල්ල කපන්න එපා. සමාජයේ තියෙන මුදලක් ඔක්කොම දෙන්න කැමති. ඇඟිල්ල කුණු වෙලා කපලා දානවා නම් ඒකෙන් බේරා ගන්න. එහෙනම් සම්පූර්ණ දේපොළ වලට වැඩියි මිනිහෙකුට සමාජයේ ඇඟිල්ල ලොකුයි. යම් කෙනෙක් කියනවා ඇඟිල්ල ඔහොම තියෙන්න ඇරියොත් අත කපන්න වෙනවා. ගත් කඩනම කියන ඇඟිල්ල කපලා බේරා දෙන්න. අත බේරා ගන්න ඇඟිල්ල දෙන්න. හැබැයි අත තියාගත්තොත් කපුවට යනකම් කුණු වෙනවා. හැරෙනවා. මොකද කියන්නේ? අත ගලවන්න වෙනවා. ගලවන්න ගලවන්න. බේරා දෙන්න. ජීවිතේ බේරා ගන්න අත කපන්න දෙන්න. කකුල කපන්න දෙන්න. එහෙනම් මේකදී අපි දකින්න ඕනේ මේ ශාරීරිය තමයි මේ ලෝකයේ සියලුම ද්‍රව්‍ය වස්තු වලට වැඩිය මිනිහෙකුට වටිනේ. එහෙනම් අන්‍යබඳු වටිනාකමින් ඉහෙළටම ගත සමාජයේ ශාරීරිය පිළිබඳ බුදු පියාණන් වහන්සේ දේශනා කළා තමගේ ශාරීරිය හැටි හිතන්නේ. සමාජයේ ශාරීරිය කිසි ඇල්මදුරු කරගත්ත කෙනාට ලෝකයේ තල්මදුරු කරනවා කියන එක බොහොම සුළු දෙයක්. බාහිර දේ තල්මදුරු කරනවා කියන එක. එයා කායගත සතිය වළන්න කිව්වා. මේ කයේ හැටි දකින්න. මේ කය හැදිලා තියෙන හැටි බලන්න. මමයේ කිය කිය ඉන්නේ මේ ආසාවෙන් බැඳගෙන ඉන්නේ මේ ටිකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. කැලේ සිද්ධියකට මේක වෙන් කරන්න. හිතෙන් වෙන් කරලා බලන්න මේ කැලේ සිද්ධියකේ මම ඉන්නවද? ඔය බලාපොරොත්තු වෙන ඔය දෘෂ්ටිය තියෙනවද? මෙන්න මේක බලන්න කියලා පෙන්නනවා. ආකාර සිද්ධියකින් යුත් මේ ශාරීරික ඒකාකාරව දකින මුලාව නැති කර ගන්න සිද්ධියකට බෙදලා බලන්න. කැතයි කැතයි කියන කිව්වේ නේ. මේ කෙස් මේ ලොම් මේ නියමතු මේ දත් මේ සම් මේ මස් මේ නහර මේ ඇට මිදුළු වෙන් කරලා තියන්නේ පැත්තකින්. කීරේලා බලන්නකො මම කිව්ව එක නයි කොයි කැලේද ඉන්නේ. කෙස් වල මම ඉන්නවද? ලොම් වල ඉන්නවද? නියපොතු වල ඉන්නවද? දත් වල ඉන්නවද? මේ හේකවත් නෑ. එහෙනම් මේ මම කියන එක හැදුනේ මොනවෙන්ද? ආපහු අරන් බලන්න. මනසින්ම ගන්න ඇඟ. කෙස් ටික ගත්තා තිබ්බා, ලොම් ටික ගත්තා තිබ්බා, නියපොතු ටික ගත්තා තිබ්බා ආපහු ගන්න. දැන් මම ඉන්නවා. එහෙනම් මේ මම හැදිලා තියෙන්නේ මොනවෙන්ද? මේ කෑලි කෑලි එකතුලා මේ හැදිලා තියෙන්නේ. මේක කතයි කියලා බලන්නේ මේ උපමාවකුත් වෙන්නේ. සමේනං චක්කුමා පුරිසා මුංචිත්වා පච්චවෙක්කේය ඉමේ සාලි ඉමේ විහි ඉමේ මුග්ගා ඉමේ මාසා ඉමේ තිලානං ඉමේ තණ්ඩුලා මේ ශාරීරිය බලන හැටි ඇස ඇති පුරුෂේ මේ මල්ලක් ලිහිලා කියනවා බලනවා. ඉතින් මොනවද බලන්නේ? මේ ඇල්වි මේ මාවි මේ මුං මේ තල මේ සහල් මේ ආදී වශයෙන් මේ සහල් මෙන්න මේ බලනවා වාගේ මේ කේස් මේ ලොම් මේ නිය මේ දත් මේ සම් මේ මස් මේ නහර මේ විදිහට බලන්න පුළුවන්. දැන් ඔතින් කැත කරන්න පෙන්වනවා බුදුරණන් හසේ පෙන්වන්නේ වෙන විද්‍යාදී උපමාවල. මේ බලු බෙටි, මේ බලල් බෙටි, මේ හා බෙටි, මේ දරි බෙටි. මෙන්න මේ වගේ බලන්න පුළුවන් කියන කැත කළ බලන කතාවට සම්බන්ධයි. නමුත් මෙලත් වෙන්නේ මේ ඇල්වි කො කැත ගතියක් එකේ තියෙන සම්බන්ධයක් ඒ උපමාවේ. මේ මාවි ඒ වැතිනවා ජලාව චිහියයි කියන ගතිය. මේ මුං මේ 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 තල මේ සහල් ඔන්නෝ જાතියෙන් බලන්න කිව්වා. දැන් ඔය උපමාවක් දෙන බුදුගණන් වහන්සේගේ සර සම්පූර්ණයි උපමාව. අලුත් නෑ, වැඩිත් නෑ. සර්වාකාරයෙන් පරිපූර්ණයි ධර්මයේ. එහෙනම් මේ ධර්මයේ තුල තියෙන මේ උපමාවේ තියෙනවා ඒක බලන ආකාරයේ සියලු ලක්ෂණ. කැතයි කැතයි කියලා බලන්න එපයි කියලා පෙන්නේ. ලෝකයා යමක් අප්‍රිය කරන්නේද? ආර්යව අප්‍රිය නොකරයි. මේ ආර්ය විද්‍යාව. මේ අප්‍රිය කරලා බලලා බලන්න එපා. සුබ නෑ කියලා බලන්න. සුබ නෑ කියන එකයි කැතයි කියන එකයි විශාල අදහස් පරස්පරයක් තියෙන එක. ඒ කිය කැතයි කියන හැඟීමයි සුබ දෙයක් නෑ කියන හැඟීමයි විශාල වෙනසක් තියෙන අදහස් දෙකක්. ওই අදහස් දෙක කැතයි ජරාවයි කියන දෙන්නේ දැම්මොත් එහෙම. අප්‍රිය කළා දැම්මොත් එහෙම. අපිට අසුබයක් නෙමෙයි වෙදෙන්නේ. අපිට එන්නේ දූෂ්‍ය හිත. එන් දූෂ්‍ය හිතෙන් වඩලා හිතන් මේ නිවන් දකින්න බෑ. නිවන් දකින්නට ඇලෙන හිත, ගැටෙන හිත, මුලා හිත අයින් කරන්න ඕනේ. අයින් කළා ඇත්ත ඇති ආකාරයෙන් බලන්න ඕනේ. ලෝකයා කැතයි අප්‍රියයි කියන්නේ ඌ පිළියෙලියක් අල්ලගෙන ඉන්නේ නේද? මේක ප්‍රියයි නම් අනික අප්‍රියයි. ප්‍රියදයක් ලෝකේ නැත්නම් අප්‍රියදයක් කොහෙද? වෙන් කරන්නේ. අනික ප්‍රියභාවය නැති කරගත්තොත්, මధుරභාවය නැති කරගත්තොත් යම් යම් වස්තුන් කෙරෙහි තියාගෙන ඉන්න මානික දෘෂ්ටිය නැති කරගත්තොත්. ඒ විදිහට ප්‍රියයි අප්‍රියයි කියලා මේ ලෝකේ ගැටෙන දෙයක් නෑ. ඌ එදෙන සතර මහා භූත වශයෙන් දකින්නවා කියලා පෙන්නනවා. මෙතන තියෙන්නේ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව. ඒකේ එක එක ආකාර සංකල්ප මේ තියෙන්නේ. එයා එහෙම දකිනවා. දැන් අපි බලමුකෝ මෙහෙම දැන් මිනිසුන්ගේ දෘෂ්ටියක හැටි. කාගේ හරි කටෙන් කෙළ බින්දුවක් වැන්නොත් එහෙම බත් එහෙවෙද? දැක්කොත් එහෙම. අපිරියාය බෑ වන්න බත් කන්න කියනවා. ඒ මිනිස් කෙළ බින්දුව. ඌරේගේ මස් කෑල්ලක් තිබ්බහම මොකද කියන්නේ? අපිරියා කරනවා. දැන් ඌරාගේ මස් කෑල්ලයි මිනිහාගේ කෙළ බින්දුවයි දෙකෙන් වැඩි අපවිත්‍ර කෝකද? මිනිස් කෙළ බින්දුව. නෑර කුණු මලී ජරාව කකා හිට ඌරාගේ මස් කෑල්ල ඊටලා අපිරියයි. නැත්නම් අපිරියා කොහෙද තිබුණේ? ඕක තිබුණේ අපේ මනසේ. අපි හදාගත්ත දෘෂ්ටිය තුල. ඌරාගේ බොක්ක අරගෙන ඉන්න සුද්ධ කළ වෙලාවයි නම් බාපත්තිය කිය අපූර්වට කනවා. ඔය බොකේ දිවිකියා ගෑයිද කොච්චර දිනවද? අරින්න පුළුවන් දිවර. ලාම්බු තෙල් ටික කටේ ගාගෙන අත හොදලා හොදලා බැලුවොත් ඉබල බැලුවොත් ලාම්බු තෙල් ගඳ ඉන්නේ නැද්ද? ගඳ එනවා. මොනවා හරි දෙයක් අල්ලලා බලන පස්සේ අපි සබන් දාලා අත හොදලා ආයි බල බලපුවාම අත අර ජාති ආග්‍රාණිය ඉන්නේ නැද්ද? එහෙනම් පුළුවන් තර ඌරාගේ අසූචි ටිකේ බොක්කේ ඔය වතුර දාලා දෙතුන් පාරක් යන්තම් හේලුවට සබන් දාලා නෙමෙයි නිකන් මේ වතුරෙන් හොදපුහම. යයිද ජරා ඔක්කො? එහෙනම් අපි ඒකගේ බොක්ක අරගෙන බාවත් කියලා බොහොම රහල කනකොට අපිට අප්‍රියාවක් ආවේ නැත්තේ ඇයි? අප්‍රියයි කියලා හිතපු නිසාමයි අප්‍රියාව එන්නේ. අපිම හදාගත්ත දෘෂ්ටි. සරියුත් හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවන්ට හරියට මතක නැහැ. වඩින වෙලාවක එක්තරා ගෑනු කෙනෙකුට ලෙඩක් හැදිලා තිබුණා. ලාදුරු රෝගය කියලා ඒකට කියන්නේ. මේ ඇඟිලි ඔක්කොම කුණු වෙලා වැටෙනවා. මේකට ඒ කාලේ බේදක් තිබුණේ. දැන් කියන එක නම් ඔය නිකන් කුස්තෝල්ටත් තියෙන ලාදුරු කියා තමයි කියන්නේ. නැත්නම් ඒ රෝගය හැදුනා මේකට බේදක් නැහැ. ඉතින් මේ ඇඟිලි කුණු වෙවි වැටෙනවා. මිනිහෙක් පලාතර යන්නේ නැහැ මේක බෝ වෙනවා කියලා. එහෙම ගෑණියෙක් වුණාම තනි කරලා දාලා තමයි මිනිහු යනවා. ඊළඟ මොකද කරන්නේ? තමන්ගේ පිරිස කෙනෙක් හරි ඇවිදilla. හිටක් තියාගෙන. එලිපතලගේ බත් එක තියලා. හිටෙන් තල්ලු කරනවා ළඟට. පුළුවන් නම් කවපා ළඟට එන්න. මෙන්න මේ જાතියේ ගෑණියෙක් දැන් කුස වෙලා ඒකේ ලීලිලෙන් මැරෙන් දිනවා. ඇඟිලි කුණු වෙලා. ශරීරතාවු දැක්කා. ඒක අවස්ථාවක දැන් අද මේ ගෑණියේ මළුව. මේ හිතේ තියෙන දූෂ්‍යකම නිසා මේ ගෑණි හතර අපාගත වෙන්න හේතුව. අපාගත වෙන්න හේතුව. මේ ගෑණු කෙනා මේකෙන් බේරා ගන්න පුළුවන් ශක්තියකුත් වාසනාවකුත් තියෙනවා. හිත ප්‍රහාරයක් ඇති වෙනවා. අද මම වඩින්න ඕනේ. ඒ ගෑණිගේ දාන පාර්සලේ. පාහෙට දානකට වඩින්න ඕන. මේ විරාජි බොහොම චිත්ත ප්‍රහාලයක් ඇති වෙන ලකුණු පේන නිසා ගිහින් වැඩි. වැඩපුවාම මොකද කරන්නේ? අනේ පුදුම වාසනාවක් මට මේ අන්තිම මොහොතේ හම්බ වුණේ කියලා. කොච්චර වාසනාවක් දරපර දානයක් දී ගන්න හම්බෙච්ච එක උන්වහන්සේට. කියලා ගෙනහලේ නම් මෙතන අර දාන පාත්‍රයට අර බත් එක හැලුවා. හැලනකොට කුණු වෙච්ච ඇඟිල්ලක් වෙන බත් එකට. වෙනලට පස්සේ අර ගෑනු කෙනා කල්පනා කරනවා අනේ මට වෙච්ච දෙයක්. මෙච්චර විලාවක් ලැබිලා වැඩිච්ච වාසනාව දහකට දැන් උන්වහන්සේ මේක වලඳන්නේ නැහැ නේ කොහොම? මේ හැඟීමක් ඇති කළා. උන්වහන්සේ පේන්නම ගහක් මුලට ගිහිලා ඉඳගෙන අර ඇඟිලි කියලා නම් පැත්තකින් තියලා දානේ වැළඳුවා. දැන් උන්වහන්සේට කොහොමද වුනේ? ලෝකයා පිළිකුල්යයි කියන්නේ ආර්ය පිළිකුල් නොකරයි. මේ ආර් පළවෙනි ආර්ය ඉද්දී. අන්න ආර්ය ඉද්දී තිබෙච්ච නිසා උන්වහන්සේට ඒක ගානක් නෑ. දැන් කිහිේ කිව්වද? අද ඒ පිළිකුල් භාවනාව වඩන්නේ තමයි බද්දි බෙදලා තියෙන දාන එක ගන්නද? ඒකේ පණුව ඉන්නවා කියන එක මම අහලා තියෙනවා. ඉන්නවා වගේ ලකිනවා. අපිරියයි. කන්න බැරුවොත් අජීන වෙලා අසීපේ නැහැත් මම අහලා තියෙනවා. බොහෝ කොට වැඩුවා. ඇයි වෙනස වුනේ? අපිට ආර්ය මාර්ගය කියලා දීන්නේ ඒවැදී යම් යම් තැන්වල පරලෝක තැන්වලදී අපි කිව්ව දේ නොකර වෙන එකක් කරනවා. සුබ නැති දේ සුබ නැති හැටියට බලන්න කිව්වම ඒ චි ඒ කියලා කතයි කියලා බලනවා. මේ කේස් ගඳ කතයි. මේ කේස් ගඳයි. මේ කුල් පීකුලයි කියලා කට කජුලෙල්ලක් වගේ නම අමරනවා. මොකක්ද මේ කියන්නේ? වැරෙයිද? ඔන්න අපිට දීලා තියෙන අසුබේ ඇති. කොහොමද අපි අසුබ භාවනාව වලට හිටන් දිනන්නේ? බුද්ධානුස්සති මෙත්තාච අසුබම් මරණස්සති ඉතිමා චතුරාරක්කා බිකු භාවයේ සීලව. භාවයේ කියන්නේ මේ භාවනාව කරන භාවනාව වඩන. සීල් වඩන බිස්සුවර ආරස්සා හතරක් තියෙනවා. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුබානුස්සතිය, මරණානුස්සතිය. දැන් අසුබානුස්සතිය හොමුනහම එකක් අඩු වෙනවා. මිත්‍යානුසතියක් ලෝකෙ පෙන්ලා තියෙනවා. මෛත්‍රිය නම් මිත්‍රත්වය. අද පෙන්නේ මිත්‍රත්වය තමයි මෛත්‍රිය කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝක සම්මත මිත්‍රත්වයේ සංගණිකා දෝෂ සහිත ඥානවන්තයෝ කෙසේවත් අනුමත කරන්න නොනිසි. ඕක මේ සාසනේ මිත්‍රත්වය කියන එක සංගණිකා දෝෂ සහිතයි ඥානවන්තයෝ කෙසේවත් අනුමත කරන්නේ නැහැ කියලා දේශනා කරලා තියෙනවා. පහන් සිටින් අනුන්ට අනුශාසනා කිරීමෙන් යමක් වේද මේම දයාවයි මේම කරුණාවයි මේම මිත්‍රත්වය. එන බුදුඥානහ දේශනා වේ මිත්‍රත්වය. නිවන් දැකීම සඳහා නිවන් අරමුණු කරගත්ත ආර්යෝ ලෝක සත්‍යයට වෙනනම් පිළිසන්නක් ලෝකේ නැහැ. කොච්චර කන්න නැතුව හිටියත් කොච්චර අඳින්න නැතුව හිටියත් මෝ හිඟා කකා හිටියත් ඒක දහම්පදයක් මෝ වටහා ගත්තා නම් මෝට සැනසෙල්ල එතනමයි කියලා දකින්න. කන්න දෙන එක නෙමෙයි ලෝකකම අඳින්න දෙන එක නෙමෙයි ඒක දහම්පදයකින් පෝෂණය කරන එකයි කියලා හිතන් දැකලා ඒ සඳහා කටයුතු කරනකොට මෙන්න මිත්‍රත්. මෙන්න මේක තමයි ආර්යයන්ගේ මෛත්‍රිය. සක්ක කියන යක්ෂයෙක්යි ලහනවා. මොකද සංහා කියන මරගෙන අව ප්‍රඥා තමයි. මොකද මේ උදකලාව ගහක් මුලින්ලා ඉන්නේ උපහාසෙ. ණයකට මුදලා කරන් දෙන්න බැරි වෙලාද? එහෙම නැත්නම් මොනවා හරි ලෝකයා සමග අමනාපයක් හින්දාද? ලෝකයා උපහාසෙ සමග අමනාපයලා උපහාසෙ කොම් කරලාද? මොකද මේ උදකලාව ඉන්නේ ගහක් මුලින්ලා. මිත්‍රත්වයක් පවත්වන්න කැමති නැද්ද ලෝකයා කියලා? නැද්ද එහෙම සම්බන්ධයක්? ලෝකයා උපහාසෙ සමග මිත්‍රත්වයකුත් නැද්ද? මේ ප්‍රශ්නයක් ඇවිල්ලා. ඉම්බා මරගෙන අරිහත්ඵල විමුක්ති සුවයෙන් සමවත් ගුණයෙන් ඉන්න මට මේ ලෝකේ මොනවා මිත්‍රත්වයක් පවත්වන්නද? ලෝකයා මා සමග මිත්‍රත්වයක්වත් මා ලෝකයා සමග මිත්‍රත්වයක් නැහැ මේ දෙකේ නේ. අනුන්ට නිවන් මාර්ග පෙන්වා දෙන මට කුමන වෛරයක්ද ලෝකයා සමග? මට ලෝකයා සමග කිසිම වෛරයක් මගේ ඇත්තේ නැහැ. සක්ක කියන යක්ෂයෙක් ඇවිල්ලා අහනවා අනුන්ට අනුශාසනා කරන්න යනවනම් ඒක මිත්‍රත්වේ නෙමෙයි. මිත්‍රත්වයක් නැහැ කිව්වොත් ගැලපෙනවද මේ කතාව? මෙහෙම කියලා ප්‍රශ්නයක් ඇවිද. එම්බා සක්ක අනුන්ට අනුශාසනා කිරීමේදී පහන් සිටින් අනුන්ට අනුශාසනා කිරීමේ යමක් වේද මේ මිත්‍ර ධර්මයක් නොබැඳි. සංගණිකා දෝෂයක් හට නොගන්න. එහෙම දයාවයි එහෙම අනුකම්පාවයි එහෙම මිත්‍රත්වයේ කැපෙන්නේ. මේ බුදුගණන් අහලා බෙන්නු මිත්‍රත්වය. සුවපත්තේවා සුවපත්තේවා කියලා අපි කියනවා. බුදුරණන් වහන්සේ දේශනා කරන තපෝ ගුණය හැර නිවන හැර ලෝක සත්‍යය තවත් සුවයක් මම නොදකිනවා. එහෙනම් කොයි ඉතින් සුවපත්තේවා කියලා මොකද්ද සුවපත්තේවා කියන්නේ? කොහොමද? නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ත්වයක් අපි මෙතනද. බුදුරණන් වහන්සේ දේශනා කරනවා පංචස්කන්ධයේ දුකක්සේ දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වේ. නිවන නිදුකක්සේ දකින්නේ සම්‍යක්ත්ව නියාමයේ ප්‍රශ්නේ. පංචස්කන්ධයේ බයක්සේ දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වේ. නිවන නිර්භයසේ දකින්නේ සම්‍යක්ත්ව නියාමයේ ප්‍රශ්නේ. පංචස්කන්ධයේ රෝගයක්සේ දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වේ. නිවන නිරෝගීසේ දකින්නේ සම්‍යක්ත්ව නියාමයේ ප්‍රශ්නේ. අනුලෝමත් ශාන්තියට නොපත් කෙනෙක් සම්‍යක්ත්ව නියාමයේ ප්‍රශ්නේ යයි කිව්වොත් ඒ කිසි දිනක සිදු නොවේ. සම්‍යක්ත්ව නියාමයට නොපත් කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන මාර්ගඵලයන්ට පත් වේ කිව්වොත් ඒ සිදු නොවේ. අනුලෝමක් ශාන්තියට පත් වූ කෙනෙක් සම්‍යක්ත්ව නියාමයට පත් වෙන්නේ යයි කිව්වොත් ඒ සිදු වේ. සම්‍යක්ත්ව නියාමයට පත් වූ කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන මාර්ගඵලයන්ට පත් වේ යයි කිව්වොත් ඒ සිදු වේ. මේ බුද්ධ වචනය. එහෙනම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ ආර්ය ඵලයන්ට පත් වෙන්න නම් අනුලෝමස් සම්‍යක්ත නියාමයට බහින්න ඕනේ. සම්‍යක්ත නියාමයේ කියන්නේ නිවන නිරෝගීසේ දකින්න ඕනේ, නිවන නිදුක්සේ දකින්න ඕනේ, නිවන නිර්භයසේ දකින්න ඕනේ. මෙන්න මේ කතිය දෙනකොට සම්‍යක්ත නියාමය. සම්‍යක්ත නියාමයට පත් වෙන්නේ අනුලෝමක් ශාන්තියට පත් වෙච්ච කෙනෙක්. පංචස්කන්ධයේ දුකක්සේ දකින්න ඕනේ, පංචස්කන්ධයේ රෝගයක්සේ දකින්න ඕනේ, පංචස්කන්ධයේ බයක්සේ දකින්න ඕනේ, පංචස්කන්ධයේ ගින්නක්සේ දකින්න ඕනේ. මේ ආදි වශයෙන් පෙළලා තියෙනවා. එහෙනම් ඉතින් මේ ආකාරයෙන් පෙන්නකොට අද පුළුවන් ද අද කරන මෛත්‍රී භාවනාව තුළින් නිවන් දකින්න. බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් එතන අනුලෝමක් ශාන්තිය නැහැ සම්‍යක්ත නියමයක් අහලපත් කොයි. සියලු සත්ත්වය නිදුක් පෙත්වා කියලා දුකක් නැතුව කාලා බිලා ඉන්න මුන්ට සන්තෝෂයෙන් ඉඳ හම්බේවා. පොත්ත මල්ලි උග්‍රබන් තරඟ ලිලක් රෝගයක් ඉතිගෙන නොහැදීවා. මවු බෙදරක ඉන්නවා වගේ ප්‍රීතියෙන් සන්තෝෂයෙන් ඉඳ ලැබේවා. ওই જાතියෙ මෙතළුවොත් එහෙම. කො අනුලෝමක් ශාන්තිය. සම්‍යත්තේදී මම අහලකවත් තියෙනවා. මගපල කොයිද හම්බේ? එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අන්‍ය පරිබ්‍රාජිකින්ගේ අසභෝගයට ගියහම එය අහනවා. ඇවැත්නි ඔබලාගේ ගුරුතුමා නේද බවත් ගෞතමයන් වහන්සේ මිත්තා සහගත කර්මස්ථානිය දෙනවා නේද ඔබලාට? එහෙමයි ඇවැත්නි අපිට දෙනවා. ඒ දෙන්නේ මෙහෙමනේ. අවෛදි වූ අප්‍රමාණ වූ මහත්ගත වූ මෛත්‍රී චිත්තේ එක දිශාවකට වරන්ද. එසේම දෙදිශාවකට තුන් දිශාවකට උඩයට දස දිශාවකට වරන්ද. අසීමිත අප්‍රමාණව වරන්ද. ඔයි ක්‍රමිනේ දෙන්නේ. ඔව් එහෙම තමයි දෙන්නේ. එහෙනම් ඔබලාගේත් අපේත් මෛත්‍රී භාවනාවේ තියෙන වෙනස මොකද්ද? දෙකම එකයි. ඔය උත්තරේ ඔය ප්‍රශ්නේ. උන්වහන්සේලා උත්තර දුන්නේ නැහැ නිහඬ වෙලා. බුදුරජාණන් වහන්සේගෙන් ඇදී ඔක ඇවිල්ලා. මහණනි ඔය අන්‍ය පරිබ්‍රාජකයෝ මෛත්‍රී භාවනාව ගැන කතා කරනවා. ඔය අන්‍ය පරිබ්‍රාජකින්ගේ මෛත්‍රී භාවනාව කතා කරනකොට මම මේ දේශනා කරලා දෙන මෛත්‍රී භාවනාවේ අහලකවත උන්නේ නැහැ. උන් ඒක දන්නේ නැහැ. ඔවුන්ගෙන් ඇහුවොත් ඔය මෛත්‍රී භාවනාව කුමක් අනුසස් කරගෙන තියෙනවද? කුමක් ප්‍රතිඵලිත කරගෙන තියෙනවද? ඇහුවොත් දන්නවද කියන්නේ? උන් ඒක දකින්නේ නැහැ. උන් නාම මාත්‍රයේ කතාවක් කියන විතරයි. මම මගේ ශ්‍රාවකයන්ට කියන මෛත්‍රී භාවනාවක් තියෙනවා. විවේක නිශ්‍රිතව, විරාග නිශ්‍රිතව, නිරෝධ නිශ්‍රිතව, වොස්සග්ග පරිණාමීව මෛත්‍රී සහගත සති සම්බුද්ධංගයේ වළඳ ධම්මවිචේ සම්බුද්ධංගයේ වළඳ ප්‍රීති සම්බුද්ධංගයේ වළඳ පස්සති සම්බුද්ධංගයේ වළඳ උපේක්ෂා එවාගෙම උපේක්ෂා සම්බුද්ධංගයේ වළඳ සමාධි සම්බුද්ධංගයේ වළඳ මෙන්න මේ විදිහට සත්‍ය බොජ්ජංග වළඳ කියලා මම දේශනාවක් කරලා තියෙනවා. විවේක නිශ්‍රිත විරාග නිශ්‍රිත නිරෝධ නිශ්‍රිත වොස්සග්ග පරිණාමී කියන කාරණා හතරෙන් යුක්ත වෙලා කරුණා සහගත සති සම්බුද්ධංගයේ වළඳ ධම්මවිචේ සම්බුද්ධංගයේ වළඳ මේ ආදී වශයෙන් සත්‍ය බොජ්ජංග වළඳ කියලා මම කියා තියෙනවා. සංගුණ දෙන්න ඕක. විවේක නිශ්‍රිත විරාග නිශ්‍රිත නිරෝධ නිශ්‍රිත වොස්සග්ග පරිණාමී මුදුතා සහගත සති සම්බෝධ්ජංගේ වළඳ ධම්මවිචේ සම්බෝධ්ජංගේ වළඳ කියලා මේ හත්දෝ වොජ්ජංග වළඳ කියලා පෙන්නේ. විවේක නිශ්‍රිත විරාග නිශ්‍රිත නිරෝධ නිශ්‍රිත වොස්සග්ග පරිණාමී උපේක්ෂා සහගත සති සම්බෝධ්ජංගේ වළඳ ධම්මවිචේ සම්බෝධ්ජංගේ වළඳ ප්‍රීති සම්බෝධ්ජංගේ වළඳ පස්සරි සම්බෝධ්ජංගේ වළඳ ඔය ආදී වශයෙන් මේ සත්‍ය බොජ්ජංග වළඳ. මගේ ශ්‍රාවකයන්ට මම දුන මෛත්‍රී භාවනාව ඔන්න ඕකයි. කුමක් මාර්ගය කරගෙන පවතින්නේද? මේක නිවන මාර්ගය කරගෙන පවතිනවා. එසේ නැත්නම් මේ මෛත්‍රී සහගත සති සම්බොජ්ජංගයේ වන්න කියලා විඥානංචායතනය කෙලවර කරලා පවතිනවා. ඔහු ආපහු එන්නේ. උත්තරී ඵලයට නොපත් ඔහු කල්පිය කළොත් ඔහුගේ විඥානංචායතනය උපදිනවා. ආකාසානංචායතනය උපදිනවා. එතකොට ඒ වගේම කරුණා සහගත සති සම්බොජ්ජංගයේ වැඩි වෙනවා මේ විඥානංචායතනය කියලා උපදිනවා. මුදුතා සහගත සති සම්බොජ්ජංගයේ ආදි වශයෙන් මේ සත් බොජ්ජංගයේ වැඩි වෙනවා මෙලෝදී අරිහත්ත්වයට පත් නොවුනොත් ආකින්චඤ්ඤායතනය උපදිනවා. උපේක්ෂා සහගත වැඩිවොත් මේ ආත්මේ අන්තිම වෙන්නේ ඉස්සෙල්ලා මේ අරිහත්ත්වයට පත් වෙනවා. මේ ආදි වශයෙන් විග්‍රහ කරලා බලන්න. දැන් කොයිද ආදි ආයිතිය කොහෙද? බුද්ධානුසති මෙත්තාද? දැන් මෙත්තාව තියෙනවා. කපලා නැද්ද? ආසාව කොයි? මහණනි යම් කිසි පෘථග්ජනයේ බුදු ගුණ කියනවා කිව්වොත් ඔහු කාරණා 10යි දන්නේ. ඊට වඩා 10ක් ඔහු යොමු වෙන්නේ නැහැ. මොනවද? බවත් ගෞතමයන් වහන්සේ ප්‍රාණඝාත නොකරන කෙනෙක්. පරමර වංචා නොකරන කෙනෙක්. බවත් ගෞතමයන් වහන්සේ කාමයේ හැදිරි නැති කෙනෙක්. බවත් ගෞතමයන් වහන්සේ බොරු කියන්නේ නැහැ. බවත් ගෞතමයන් වහන්සේ කේලම් කියන්නේ නැහැ, පරිසවදන කියන්නේ නැහැ, ප්‍රලාප කියන්නේ නැහැ, ලෝභ නැහැ, තරහ නැහැ, මෝඩ නැහැ. අන්තිමටම පුතත්ජනේ දන්නාන බුදු ගුණ ඔච්චරයි. ඔයින් එහා බුදු ගුණ දකින්ද පුතත්ජනේකට බෑ කියලා කියනවා. එහෙනම් පුතත්ජනයා බුද්ධානුස්සතිය වරන්නේ කොහොමද? ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණේ අරහන් මේ මේ කාරණේ සම්මා සම්බුද්දයි. හඹ වෙයි. ඔබ බුදු වචන දෙක දැනගනීද වැඩි? අරහන් වෙච්ච සහතින්වත් පවු නොකරන හින්දම් කියවනට මොකුත් නෑ. කට පාළමෙන් කියවනවා පතුරු යන. වාසනාසහිත කෙලෙත් දුරු කරලා හින්ද පූජාවට සුදු වූ හින්ද අරහන් නම් වනසේක සාදු සාදු කියලා කියනවා. අරහන් බුදු ගුණ. ඈ පොඩ්ඩක් ඉන්නවා බලන්න. රහසින්වත් පවු නොකර මොනවද රහසින් කරන පවු පොඩ්ඩක් කියලා දෙන්න මට. දන්නවද? කියයිද? රහසින් කරන පවු. වාසනා කෙලෙත් දුරු කරලා මොනවද වාසනා කෙලෙත්? මෙන්න මේවායි වාසනා කෙලෙත් කියයි. පූජාවට සුසු වෙන්නේ කොහොමද? පූජාවට සුසු වෙච්ච විසරේ කියලා දෙන්න මට. දකි දැන් දැකලාද මේ කියන්නේ? අවුරුදු 4ක පුංචි ළමයෙක් ඉන්න ඉංජිනේරුවෙක් ඉන්නවා කියමුද? එයා ගෞරව උපාධිය පාස් කරලා එංගලන්තේ හරි ඇමරිකාවේ හරි ගමන් නැ ගිහිල්ලා ඇවිදින්න ලංකාවේ මහා උපාධිය කියලා සංසලකුත් අරගෙන ඉන්න. දැන් මහා උපාධිධාරී කියලා සංසලක් දුන්නා කියමුද? එයාට දෙනවා මහා බිල්ඩින්ග් එකක්, හදිසි බිල්ඩින්ග් එකක් සතු 14 ක ගොඩනැගිල්ල හදන්න ප්ලෑන් කරලා ඔක්කොම කරලා. එයා ඔක්කොම කරලා ප්ලෑන් කරලා හදලා සාර්ථකව ලාභ සහිතව බාර දෙනවා. දැන් ඒ නිසා මෙයාට මහා ඉංජිනේරු කියන රජින් දෙනවා ගෞරව නාමය. දැන් ගෙදර කතා කරනවා ඇහෙනවා. තාත්තා ගිහිල්ලා ඇමරිකාවේ ගෞරව උපාධිය, ඉංජිනේරු උපාධිය පාස් කරලා එයා මහා බිල්ඩින්ග් එකක් හදලා එයාට දැන් මහා ඉංජිනේරුක පත්‍රමක් හම්බෙලා තියෙනවා. එයාගේ නම කියලා කියනකොට පොඩි එකක් අහිනවා, ඔය හතරක විතර පොඩි එකක් අහිනවා. ගිරවා වගේ මිනිහත් ඔබ දැකලා කියනවා අපේ තාත්තා ඇමරිකාවට ගිහිල්ලා ගෞරව උපාධියක් පාස් කරලා ඉංජිනේරු උපාධියක් පාස් කරලා ඇවිදලා මහා බිල්ඩින් එකක් හදලා දැන් අපි තාත්තා මහා ඉංජිනේරුනේ. ඔය පොඩි එකාව එකක්වත් දැක්ලාද කතාව කිව්වේ? ඌ බොරුවද කිව්වේ? කිව්ව කතාවත් ඇත්ත. දන්න මිනිහෙක් ඇහුවොත් එහෙම තමයි ඇවිදින් තියෙන්නේ. පුතේ උඹ ඔක දැනගෙනද කිව්වේ? ඇහුවොත් ඔව් කියයි. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණකන්දරාව, අප්‍රමාණ ගුණකන්දරාව වචන කීපයකට සීමා කරලා හිතන් කියලාත් ඉවරයි අද. මෙතකින් අරහන් වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ලෞතුරා බුදුරෙයෙක් මේ එක ගුණයක් අරගෙන කියන්න ගියොත් දේශනා කරලා විග්‍රහ කරන්න ගියොත් මෙතකින් මේක වෙනවා කියලා. උන්වහන්සේගේ ජීවිත කාලයේ ඉවරන ගුණය ඉවර වෙන්නේ. මේ අප්‍රමාණයි. හැබැයි අපේ ඇයි නම් විනාඩි 5ක් යන්නේ. විනාඩි 2ක් යන්නේ. විනාඩියක් යන්නේ. අරහන් ගුණය විග්‍රහ කරලා. දැන් අපේ අය කරන එක හරිද? දැන් අපි දන්නේ නැති සියුම් තැඟලින් අපි පටලවලා තියෙන හැටි මේ කියන්නේ. බුදුගුණ සිහි කරනකොට අපි යම් කිසි විශ්වාසයක් ඇතුව කියන වචනයක් තියෙනවා. හැබැයි මේ වචනේ කියන්නේ උන්වහන්සේ දුන්න දේශනාවක්, යම් කිසි අරිහතුන් වහන්සේලා විසින් ගෙනාවු දේශනාවක් ධර්මයක් තුලින්. ඒ ගුණ කන්දරාව අපි කියන්නේ අපේ ශ්‍රද්ධාව පිට කියන කතාව. හැබැයි අපි ඒක දැනගන්න ශ්‍රද්ධාව පිටවත් විශ්වාසය පිට ඒ ගුණලතාව කියනවා මිස ඕක අපිට තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. අපිට බුදු ගුණ වැටහෙන්න නම් බුද්ධානුස්සතිය වැටෙන්න ඕනේ. බුද්ධානුස්සතිය වඩනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් ගුණයකින් අපිට විද්‍යාමාන වෙන යම් ගුණයක් තුල ඉන්නවා අපි දැක්කද? උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වන මම ඒ ගුණයට අනුකූලව ඉන්නවා. මම දැක්ක බුදු ගුණ අනන්ත බුදු ගුණ අතරින් උන්වහන්සේගේ තුල විද්‍යාමාන වෙන එක්තරා ගුණයක් මෙහෙම අහලා තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ බුදු ගුණය තුල මමත්පත් වෙනවා. ගුණයට මමත් ඇතුළු වෙනවා. උන්වහන්සේ කවදාවත් මිනිසුනේ බැන්නේ නැහැ. දොස් කිව්වේ නැහැ. උන්වහන්සේට දොස් කියලා යනවා ඕන තරම්. උන්වහන්සේ අභූත චෝදනා කරලා යනවා, නිඳා කරලා යනවා. උන්වහන්සේ කම්පාවටපත් වුණා. ඒක තේරුම් ගත්තේ. එහෙනම් මමත් උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන මමත් මට කොච්චර බැනලා ගියාද? මමත් උන්වහන්සේ අනුගමනය කරනවා. මමත් බයි. මට උන්ලන් ගහලා ගියාද? උන්වහන්සේ අනුගමනය කරන මම උන්වහන්සේ ගහන්නවත් ගහන්න තිබෙන. සම්පාවෙන්නේ තිබෙන. උන්වහන්සේගේ දරුවෙක් කෙනෙක් මමත් සම්පාවෙන්නේ. උන්වහන්සේ කොහොමද විලාවකවත් මේ අටලෝ දහමින් කම්පාවෙන්නේ නැහැ. ලාභ අලාභ ආයස රස නින්දා ප්‍රහංසා දුක සැප මේ කිසිම දෙයකදී උන්වහන්සේ කම්පාවෙන්නේ නැහැ. මට ඒක වැටහෙනවා. එහෙනම් මමත් කවදාවත් ලාභ අලාභ ආයස රස නින්දා ප්‍රහංසා දුක සැප කියන මේ අටලෝ දහමින් කම්පාවට පත් වෙන්න තියෙන උත්සාහ කරනවා. එසේ මම බුදුරජාණන් වහන්සේගේ ගුණයට අනුව සතිය පිළිදෝනවා. අන්න තමා ගුණ දැනගෙන ගුණයට අනුව තමන්ගේ සතිය පිහිටවා ගැනීමට කියන බුද්ධානුස්සතිය. කොහොම ගියොත් එහෙම බලා ඉඳද්දි ඔය දිහේ හරියට. උදේ ඉඳන් රෑ වෙනකන් ඉතිවිසව ගාථා වුණා කී කී ඉඳලා. යම් කිසි පුද්ගලෙක් පොස්සාගේ මැස්සේ ගිය මැස කන්න හදනවා. මොනවද කතා කරන්නේ? වැඩිදද? නමුත් අර ඔක්කොම ඉතිවිසව ගාථාවයි ඔක්කොම ටික පැත්තකින් තිය. බුදුරජාණන් වහන්සේ ගැහුවට ගහන්නේ නැහැ, බැන්නට බයින්නේ නැහැ, හිංසා කරලා හිංසා කරන්නේ නැහැ, අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ, උන්වහන්සේ අනුගමනය කරන මාත ඒක පුරුදු කරගන්නවා කියලා. ඒක සතිය පුරුදු කරගත්ත කෙනෙකුට. ওই ටික විතරක් නෙමෙයි, මූණ කෙල ගහලා ගියා. තක් ගාලා මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණිත මම ඉන්නේ කියලා මම කිව්වා පුරුදු. ඒක දැක්කා. තමා දැකපු ගුණයට අනුකූලව නිහඬ වෙනවා. මේ කාටද හිත වැඩින්නේ? තමා විසින් දකින්න ගුණ තියෙන්න ඕනේ. අප්‍රමාණ බුදුගුණ අපිට දකින්න බැහැ. අපිට ගෝචර වෙන යම් ගුණ මට්ටමක් තියෙනවා නම් ඒක අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන මේ ගුණයට අනුව. උන්වහන්සේ මේගේ පියා හැටියට මම සලකනවා, මව හැටියට සලකනවා, ගුරුවරයා හැටියට සලකනවා, රජු හැටියට සලකනවා, සාස්ත්‍රෝරයා හැටියට සලකනවා. මේ පස් ආකාරයකින් බුදු පියාණන් වහන්සේ හැර තව කෙනෙක් මට ඒ සඳහා නැහැ. ලෝකයේ සිටින එකම මම බුදු පියාණන් වහන්සේ, අමා මෑණියන් වහන්සේ. එකම පියා බුදු පියාණන් වහන්සේ. අට විතරක් නෙමෙයි සියලුම ලෝක සත්‍යයට පිළිගත්තත් නැතත් පියාණන් වහන්සේ නම් ඔච්චරයි. මෑණියන් වහන්සේ නම් ඔච්චරයි, ශාස්ත්‍ර වහන්සේ නම් ඔච්චරයි, වෛද්‍යවරයාණන් වහන්සේ නම් ඒත් ඔච්චරයි. මෙන්න මේ ආකාරයෙන් උන්වහන්සේ කිරි අග්‍රත්වයේ තිබ්බොත් මේ ගුණේ නී මං එහෙම කියන්නේ කියලා කියන්න පුළුවන්. මෙන්න මේක හරි ශ්‍රේෂ්ඨයි ශ්‍රාවකයෙකුට ගෝචර හරි. ශ්‍රාවකයෙකුට ගෝචර වෙන හරියෙන් බුදු ගුණ කියන දක්ෂණ. මෙන්න මේ අවස්ථාව වැදගත් වෙනවා. මේක ශ්‍රේෂ්ඨයි. ඔන්න ඔතනින් බුද්ධානුස්සතිය වැඩෙනවා නම් බලයින් දෙදි වැඩෙනවා. දැන් බුද්ධානුස්සතිය, මිත්‍යානුස්සතිය, සුවානුස්සතිය, අනික මරණානුස්සතිය. ජීවිතං අනියතං මරණං නියතං. මරණං නියතං මරණං නියතං. ඔයදි තමයි කියන්නේ. ජීවිතය අනියතයි, මරණේ නියතයි, මරණේ නියතයි, මරණේ නියතයි. ඉතින් ඔතින් පටන් ගත්තට පස්සේ තව විග්‍රහ කරමු. දේශනාවක් තියෙනවා. මහා සම්පති සම්පත්තා යතා සත්තා මතායිද තතා අහං මරිස්සාමි මරණං මම හෙච්ඡති. උප්පත්ති ආසායේ වේදං මරණං ආගතං සදා. මරණෝත්සහපි ඕකාසං වදකෝ වියේසති. ඉතින් ඔහොම තියයි ඊසකං අනිවත්තන්තං සත සංගමනුස්සකං ජීවිතං උදයාත්තං සූර්යෝ වේදායිති. විජ්ජු බුබ්බුල උස්සාච ජල රාජී පරික්කයන් ඝාතකෝටි රිබුතස්ස සම්බද්ධාපි අවාරිනෝ ඌවේ හස්සා පුඤ්ඤිද්දි බුද්ධි උද්දි එවස්සිනෝ. ඔන්න ඔය විදිහට තියෙනවා. ඒ නිසා විග්‍රහ කරමු කර්මස්ථාන. දැන් ඔය හැම එකකින්ම කරන එකක් තියෙනවා. මොකද්ද මේ හැම එකකින්ම කරන එකමදී? මහා සම්පත් ඇත්තා වූ බුදු පසේ බුදු මහරහත් ආදී උතුමයෝ මරණයටපත් වෙනවා. ඒ වගේ මාත් නැරෙනවා. ඉතින් කොහොම තමයි බලන්නේ? මැරෙනවා මැරෙනවා කියන එක තමයි ඔය හැමතැනම කියන්නේ. ඉතින් මැරෙනවා මැරෙනවා කිව්වට එතකොට ඔය කියන જાතියින් මරණානුස්සතිය ගැන කියවෙනවා. ජීවිතය අනියතයි, මරණේ නියතයි. දැන් ඔය භාවනාව කර කර ඉන්නකොට මීහාගේ හතුරෙක් එහෙම කොහේ හරි ඉඳලා වටේට බැලුවා බලනකොට මූ විතරක් අර මේ ධර්මශාලාව ඉඳගෙන ජීවිතං අනිතං මරණං නිතං කියක ඉන්නකොට ගත්ත පිහියක් ඇදලා කරකිලා වටේට බලලා හොඳ වෙලා හිටපිය කියලා ආවොත් එහෙම මරණං නිතා කියලා ඉදිරියට පැනලදුවයි මරහල්ල දීගෙන දුවන. හැබැයි මහා බේබද්දේ සූදු අන්තුවෙක් ඌර පිහියක් ඇම මොකබල තෝ මම මරන්න දෙන්නේ මැරෙන්නේ එක සැරේ වර පුළුවන් නම් ඌ දුවන්නේ මැරෙන්නේ එක සැරේ වර. ඔය જાතිය මරණානුස්සතිය බේබද්දට වෙලා දිනන නේද වල. අර උපාසක මහත්තයා උපාසක අම්මට වැඩි අය බේබද්දට වෙලා නේද? ඌ කියන්නේ මැරෙන්නේ එක සැරේ. දෙපාරක් වැරෙන්නේ ඉපදෙලා නේ වර පුළුවන්. මරණානියතන් දැකලා තියෙනවනේ ඊට වඩා එක. දැන් කෝ යථාර්ථ. එහෙනම් මරණ සතිය සම්පූර්ණද? සම්පූර්ණ නම් එහෙම වෙන්න බෑ. මරණානියතන් බව දන්නවනේ. මෙතන ළඟ මෙරි මරණන් නියතන් කිය කියලා නේද ගෙදර ගිහිලා බත් පංගුවේ මොනවා හරි තිබුණා රොඩු කෑල්ලක් එහෙම වටේට බලන ලේලි විතරයි අද හිටියේ අරු විතරයි අද හිටියේ ඔකමගේ හතුරා මං දැක්කා මේ පැත්තේ කරගිලත් යනවා මං හිතුවා මොකක් හරි දෙයි කියලා වැඩක් මං නම් කන්නේ ඔය බල්ල අහක දැම්මත් ඕක මොකද අර වහරි මැරෙන දාට මැරි අම්මේ හරි දැක්කම එහෙම මරණ හතිය වල තිබුණා මැරෙන දවසට මැරි මං ඒ කෙනා කියන්නේ මල්ල හැතිලා නේ. එයාගේ ප්‍රශ්න කම්පන මොකුත් නෑ. වහදී කියලා ප්‍රශ්නෙකුත් නෑ. මරලා යයි කියලා ප්‍රශ්නෙකුත් නෑ. ගිහ කඩාවැටලා මැරිද? ඒ ප්‍රශ්නෙකුත් නෑ. එහෙනම් මොකද්ද වෙනස තියෙන්නේ? ඇයි එහෙම වෙලුන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරව මරණ සතිය ආවලන් එහෙම එක වෙන්නේ. එහෙනම් අපි බලන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරව මරණ සතිය ත්‍රිපිටකයේ තුලින් හොයාගන්න ඕනේ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විසුණු වහන්සේලා අහනවා මහණනි මරණ සතිය වඩන විසුණු එහෙ මෙතන ඉන්නවා. ඒක විසුණු වහන්සේනමක් උත්තර දෙනවා. ස්වාමීනි මම වඩනවා. මහණ ඔබ කොහොමද වඩන්නේ? ස්වාමීනි එක මාසයක් මගේ ජීවිතයේ මෙසේ පවතී කියලා මට විශ්වාසයක් නැහැ. ඒක මාසයක් හරි ප්‍රමාද විහරණයෙන් ගත කළොත් ඒක මට විශාල පාඩුවක්. මේ ලැබුණ උත්තරීතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැණි මම. ඒ නිසා මම මාසයක් හෝ ප්‍රමාදයක් වෙනා නම් මට විශාල පාඩුවක් කියලා මම ප්‍රමාද නොවී අප්‍රමාදව මේ ආර්ය මාර්ගය වඩනවා. මම වඩන්නේ මෙහෙමයි. මහණේ තව ඉන්නවලු. ස්වාමීනි මමත් කරනවා කියලා තව විශ්වාස නැහසිරමක් උත්තර දෙන්නේ. මහණ ඔබ කොහොමද බලන්නේ? ජීවිතයේ මෙසේ පවතී කියලා මට විශ්වාසයක් නැහැ. නිසා අඩමසක් හෝ මට දෙන ප්‍රමාදයක් කරන එක විශාල පාඩුවක් කියලා හිතනවා. නිසා අඩමසක් ආ ප්‍රමාද නෙමෙයි ආර්ය මාර්ගය පූර්ණ කරගන්න ඕනේ කියලා හිතනවා මම අප්‍රමාද උත්සාහ කරනවා.